මේ ස්කන්ධ ටික කොච්චර අනිත් වෙලුවත් වැඩක් නෑ. දැන් මම නිදර්ශනයක් දීලා තියෙනවා, ආලෝකයත් කණ්ණාඩියත් රූපයත් කියන මේ හේතු ඇති තැන ප්‍රතිබිම්බයක් හට ගන්නවා. ප්‍රතිබිම්බය මේ හේතු එකකටවත් අයිති නැහැ. ප්‍රතිබිම්බය කියන්නේ කණ්ණාඩියක් නෙමෙයි, ප්‍රතිබිම්බය කියන්නේ ආලෝකයක් නෙමෙයි, ප්‍රතිබිම්බය කියන්නේ රූපයක් නෙමෙයි. හේතු ටිකට අයිති නැහැ. දැන් අපිට තණ්හාව උපන්නේ මමය, මගේය, මාවමයි කියන අදහස උපන්නේ කොතනටද? කුමක්ද එහා බලාගෙනද මේ අදහස උපදවාගත්තේ? තණ්හා සමුදේ උපන්නේ කොතනටද? රූපේද හම්බ වුනේ? ප්‍රතිබිම්බයේ දිහා බලාගෙන නෙමෙයිද මේ අදහස උපදවාගත්තේ? දැන් තණ්හාව හටගන්න මම මගේමයි කියන අදහස උපද්දවන්න, තණ්හා සමුදය හටගන්න ආසන්න කාරණේ වෙලා තියෙන්නේ කණ්ණාඩියේද, රූපයේද, ආලෝකයේද, ප්‍රතිබිම්බයේද? එහෙනම් අපිට තණ්හා සමුදය ඇති වෙලා තියෙන්නේ ප්‍රතිබිම්බේ නම් අපි කණ්ණාඩිය කැඩෙන බිඳෙන බව, රූපයේ දිරණ කුණු වෙන බව, ආලෝකයේ නැති වෙලා යන බව, ඒවා අනිත්‍ය බව, අනාත්ම බව කොච්චර බැලුවත් මිදෙන්න ඕන තැන අපි බලලා තියෙනවද? එතන නොබැලුවොත් මෙහි කොච්චර බැලුවත් මිදෙයිද? මිදෙන්නේ නැහැ. ඒ නිසායි අපි කියන්නේ මේ ටික බලන්න ඕන තමයි. හැබැයි රැවටෙන්නේ මුලා වෙන්නේ කොතනද කියලා, උපාදානයේ කොතනද කියලා තේරුම් අරගෙන මේ රූපය භෞතික රූපයේ උපාදානස්කන්ධයි කියලා අරගෙන බැලුවොත් ඒක වැරද්දක් තියෙයි. රූපේ උපාදාන වෙලා තියෙනවා ප්‍රතිබිම්බය නොහඳුනන නිසා. මේ පේන්නේ මාවමයි, මගේ රූපේමයි කියන අදහසක් තියෙන. ඒ වැරදි අදහස මිත්‍යා සංකල්පය නිසා රූපේ බාරගෙන තියෙනවා. රැවටිලා රූපේ අල්ලගෙන රූපේ අනිත්‍යයි කියලා අනිත් අතට බැලුවට වැඩක් නැහැ. ඒකට මහන්සි වෙන්න ඕනේ නැහැ. අහුවෙච්ච තැන ලිහා ගත්තා නම් ඉබේම මෙහි අතෑරේ. එනිසා දැන් අපි මේ අනාත්ම බව බලන්න ඕන මෙන්න මෙතන දැනගෙන. මෙන්න මේ හේතු යම් තැනක හටගන්නකොට අපිට කණ්ණාඩියේ ප්‍රතිබිම්බය හා සමාන යමක් ලැබිලා තියෙනවා. දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම ප්‍රතිබිම්බය හා සමානයි. දැන් මේ ප්‍රතිබිම්බය හටගන්න හේතු නිසා හේතු වලට අයිති නෑ එකක්. ප්‍රතිබිම්බයේ හේතු එකකටවත් අයිති නෑ. හැබැයි හේතු නැතුව ප්‍රතිබිම්බයක් හටගන්නේ නෑ. එහෙනම් ඇසීම කියන කාරණාව, ඇසීම කියන කාරණාව ඔබට ලැබෙන්නේ නෑ. ඇහැ නැතුව දැකීම කියන කාරණාව ඔබට ලැබෙන්නේ නෑ. ඇහැ නැතුව, රූපේ නැතුව, චක්කු විඥානේ නැතුව, චක්කු සම්පස්සේ නැතුව, චක්කු සම්පස්සෙන් වේදනා සංඥා චේතනා නැතුව දැකීම කියන කාරණාව හම්බ වෙන්නේ නැහැ. දැකීම කියන ඵලය ලැබෙන්නේ මේ හේතු ඇති තැනම. හැබැයි දැකීම මේ හේතු එකකටවත් අයිති නැහැ. එහෙනම් දැන් අපි රැවටෙන්නේ, අපේ තණ්හාව ඉපදෙලා තියෙන්නේ දැකපු දේ අරබයක්. දැක්කේ රූපයයි, දැක්කේ මමයි, දැක්කේ ඇහැයි, දැකීම ඇහැට රූපයට විඥානෙට ස්පර්ශයට මේ හේතු වලට වැරදි ලෙස සම්බන්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ අර ප්‍රතිබිම්බය කණ්ණාඩියයි කිව්වා වගේ, ප්‍රතිබිම්බය රූපයයි කිව්වා වගේ, ප්‍රතිබිම්බය ආලෝකයටයි තී කිව්වා වගේ. දැකීම මේ හේතු එකකටවත් අයිති නෑ. මේ හේතු ඇති තැනමයි හටගන්නේ. දැකීම මේ හේතු වලට බද්ධ කළොත් අන්න ඒ ප්‍රතිඵලය තමයි අපි දැකපු දෙයක් ගැන සිහි කරන්න යන්නේ, දැකපු දෙයක් ගැන හොයන්න යන්නේ, දැකපු දෙයක් ගැන නැවත බලන්න එහැ අරින්නේ. ඉතින් මෙන්න මෙතන තමයි ඔය කියන මිදීම හා වෙනසීම කියන දෙකම තියෙන්නේ. ඉතින් එතන මොකද්ද කියන අර්ථය වටහා ගන්නේ නැතුව කුමක් හෝ කළ පමණකින්, කුමක් හෝ ඇසූ පමණකින්, කුමක් හෝ වැඩූ පමණකින් බලාපොරොත්තු ඉටු වේවි කියලා හිතනවා නම් ඒක මිත්‍යාවක් වේවි. එනිසා සැබෑ දේ සොයා ගන්න, සැබෑ දේම විමසන්න උත්සාහවත් වෙන්න කියන ආරාධනාව කරමින් අපේ අනුශාසනාව නිවාස කරමු. ඔබනයි සත්.
සාදු 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 නමස්කාර වේවා බුදු රණත සනදා බුදු හිමේ සරණ යමි නමස්කාර වේවා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනත සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා පුනරුවනත සමදා සරණ සරණ යමි සාදු සාදු සාදු.
තවත් ධර්ම දානයක් ඔබ වෙනුවෙන් ලබා දෙන්න සූදානම් වෙන වෙලාව. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතරත ධර්ම දානෙමයි අග්‍රවන්නේ, ප්‍රධාන වන්නේ. එනිසා මේ වෙලාවේදී අප විසින් විවිධ ප්‍රදේශවල සිද්ධ කළ ධර්ම දේශනා කීපයක් ධර්ම දානයේ පිණිස පොත් දහම් පොත් හැටියට මුද්‍රණය වෙලා තියෙනවා. බැයි සමහර පොත් තා ස්වල්පයක් මුද්‍රණය වෙච්ච නිසා සම්පූර්ණ කරගන්න මදි වෙන්න පුළුවන්. කොහොම වුණත් දැන් පළමු කොට මේ මහනුවර හන්තානිදී අපි කළ ධර්ම දේශනාවක් මේ පින්කමේ මේ වැඩසටහනේ සංවිධායක පින්වතුන් මහත් ධන පරිත්‍යාගයක් කරලා මුද්‍රණය කරලා එහි ප්‍රථම ධර්ම ග්‍රන්ථය ගිය රාත්‍රියේ ශ්‍රී දළදා වහන්සේ වෙත පූජා කරන්නට යෙදුණා. ඒ වගේම දියවඩන නිලමෙතුමාට අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේට ඒ පිළිගැන්වීමක් කළා. දැන් ඒ පොත ඔබ වෙත පරිත්‍යාග කරන්න මේ පින්වත්තුන් සූදානමින් ඉන්නවා. ඒ වගේම කොළඹ සුබද්‍රාරාමේදී කළ ධර්ම දේශනාවක් දහම් පොතක් හැටියට මුද්‍රණය වෙලා පසුගිය වැඩසටහනේදී බෙදා දුන්නා. එයින් ඉතුරු වෙච්ච පොත් ප්‍රමාණයක් ගෙනවිත් තියෙනවා. ඒ ප්‍රමාණවත් වේවි ඔබ හැම දෙනාටම. ගිය සතියේ සෙනසුරාදා ගාල්ලේදී ඒ වගේම ධර්ම දේශනාවක් දහම් පොතක් හැටියට මුද්‍රණය කරලා බෙදලා දුන්නා. ඒ පිළිබඳව තමයි ටිකක් අඩුවක් වුණොත් වෙන්නේ. අපි දැන් ඉස්සෙල්ලා ඊ ලැබෙන හැටියකට එක බෙදා දෙන්න උත්සාහවත් වෙනවා. එහෙමනම් දැන් අපි කල්පනා කරගන්න තෝරන අපේ දහම් දනුව වැඩි දියුණු කර ගැනීම සඳහා ඒ පින්වත් හැම දෙනාගේ දන පරිත්‍යාගයෙන් අපට ලැබෙන ඒ උතුම් පරිත්‍යාගය නිසි ලෙස පරිහරණය කරලා තමන් ප්‍රයෝජනය ගන්නවා වගේම අපි හුඟක් දෙනෙක් මේ පොත්පත් අරගන්නවා. සමහර ලාවට තමන් කියවන්නේ නැහැ, අනුන්ට කියවන්න දෙන්නේ නැහැ, හංගලා තියෙනවා. එනිසා හිම කරන්න එපා. මේ පොත්වලට අඩුතරමින් මේක පොත 10 දෙනෙකුටවත් කියවන්න දෙන්න. හොඳයි. ඒ වගේම පෙර දවසක අපි කළ ධර්ම දේශනාවක් පටිගත කලා විසීඩීයකට ඒ පැටියත් ඔබටපත් කරනවා. එනිසා පුළුවන් තරම් ඔබත් ධර්ම දානය දෙන කෙනෙක් බවටපත් වෙන්න. දානෙන් දානෙ උතුම්. මේ ලබන දේ ඔබත් කියවන්න, තව කීප දෙනෙකුට කියවන්න, බලන්න, සලස්සන්න. එතකොට ඔබත් ධර්ම දානයක් දෙන කෙනෙක් වෙනවා. ඉතින් ඒ උතුම් ධර්ම දානේ ආනිසංස බලයෙන් අපි හැම දෙනාටම මේ ජීවිතේම මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින්කම් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. සත්පුරුෂ කාරුණික පින්වත්නි, දහවල් විවේකය ගත කරලා දැන් යම් ආකාරයක කායික මානසික පහසුව බවකින් ගත වෙන වෙලාව. ඉතින් අපි පළමු කොටම අපේ අතට ධර්ම දානයේ පිණිස දහම් පොත් බෙදා දුන්නු, ඒ සඳහා ධනය සිය පැහැදම් කළ, නොයෙක් විදිහෙන් සහාය දැක්වූ මහන්සි වූ ඒ හැම දෙනාටම මේ පුණ්‍ය බලයෙන් මේ ජීවිතයේම ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්නට, සසර කතරෙන් එතරවන්නට භාග්‍ය වාසනාව ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අපි උදෑසන කාලයේහි කතා කළා, සාකච්ඡා කළා මේ රූපාදී ස්කන්ධයන් පිළිබඳව. ඒ ස්කන්ධයන් හට ගැනීමට, පහළ වීමට හේතු වෙන ධර්මයන් පිළිබඳව ඒ හේතු නිරුද්ධ වෙනකොට නිරෝධයට යන ස්කන්ධාදී ඵල ධර්මයන් පිළිබඳවත් අපි සාකච්ඡා කළා, ඉගෙන ගත්තා. එහිදී අපි අවධාරණය කොට හිටියා මෙපමණකින් මේ මග නොවේය, ගමනේ අවසානයේ නොවේය, බලාපොරොත්තු තැනට මෙපමණකින් පැමිණිය නොහැකි බව. එහිදී අපි අවසානයට සිහිපත් කළා අපි මේ ස්කන්ධ ටික ඒ ස්කන්ධයන්ට හේතු ධර්මයන් සමගම බැලිය යුතුයි. එහෙත් බැලිය යුත්තේ කුමන අවශ්‍යතාවයක් පදනම් කරගෙනද කියන අදහස ඉදිරිපත් කළා. එහිදී අපි පෙන්වලා දුන්නා සමුදය යමක් හට ගැනීමට හේතු වූ දේට කියනවා සමුදය කියලා. සමුදය ධර්මතා යම් තාක් වේ නම් ඒ සියල්ල දුක්ඛ සමුදය ආර්ය සත්‍ය නොවන බව මතක් කළා. සමුදය ආර්ය සත්‍යයට වැටෙන යම් සමුදයක් වේ නම් එය සමුදයට අයිති බවද මතක් කළා. ඒ වගේම දුක කියලා යමක් වේ නම් ඒ හැම එකක්ම දුක්ඛාරි සත්‍ය වෙන්නේ නැහැ. හැබැයි දුක්ඛාරි සත්‍යයට යමක් ඇතුළත් නම් ඒ දුක්ඛ සත්‍යයටත් අයත් වෙනවා. දුක්ඛාරි සත්‍ය සමුදය ආර්ය සත්‍ය නිරෝධ ආර්ය සත්‍ය මාර්ග ආර්ය සත්‍ය අනිත් සත්‍යයන් පිළිබඳවත් එහෙමයි. නිරෝධයන් කියන්න පුළුවන් ඕන තරම්. හැබැයි මේ හැම නිවීමක්ම නිරෝධයක්ම හැම තැනකම හැම කෙනෙක්ම දක්වන නිරෝධය. දුක්ඛ නිරෝධාරි සත්‍ය වෙන්නේ නැහැ. මාර්ගය පෙන්වන්න පුළුවන් ඕන කෙනෙකුට. හැම මාර්ගයක්ම දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ග ආර්ය සත්‍යයට එන්නේ නැහැ. මාර්ග තියෙන ඕන තරම් ලෝක. එනිසා මෙන්න මේ ටික දැන මේ වැඩපිළිවෙලට බැස ගන්නවා නම් අපේ බලාපොරොත්තු අපේ ප්‍රාර්ථනාවන් සමුර්ථ කර ගන්න පුළුවන් වෙනවා. එනිසා අපි යමක් මේ ස්කන්ධාදී ධර්මයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් බලන්න ඒ ධර්මයන් මෙන්න මේ හේතු නිසා හටගත්තේ කියලා බලන්න. ඒ හේතු නැති වෙනකොට මේ හටගත්ත රූපාදී ස්කන්ධයන්ද නැතිව යනවා කියලා බලන්න අපි පෙළඹුණේ, අවශ්‍යතාවයේ මතුනේ කොතනද කියන කාරණාව හොඳටම නිර්වචනය වෙලා තියෙන්න ඕන. ඒ ටික පිළිබඳව සැකයක් තියෙන්න බෑ. එතන සැක නම් ඒ කියන්නේ තාම මග නිරවුල් නෑ, පාර හරිනේ. නිසක වෙනකම්ම ඒ ටිකයි අහ බලන්න ඕන, අසා දැනගන්න ඕන. ඒ ටිකමයි නැවත නැවත මෙනෙහි කරන්න සිහි කරන්න පටන් ගන්න ඕනේ. එහෙමනම් දැන් ලෝකේ අපි හැමෝම රූපේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුබ වශයෙන් බලනවා. වේදනා, සංඥා, සංඛාර, විඥාන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලනවා. මේවා මෙහෙම බලන්නේ මොකටද? මෙහෙම බැලුවහම මොකද්ද වෙන්නේ? මෙන්න මේ ටික හොඳට නිරවුල් කරගන්න. මම අවසානයේට මතක් කළා දිට්ඨ සුත මුත විඤ්ඤාත ධර්මතා හතරක් ගැන. ඇසීම, දැකීම, දැනීම, දැනගැනීම. මේ ටික මම සමාන කළා ප්‍රතිබිම්බය කියන අවස්ථාවට. ප්‍රතිබිම්බය කණ්ණාඩියෙන් අපට ලැබෙන ප්‍රතිබිම්බය, කණ්ණාඩියෙන් පෙනෙන රූපය කණ්ණාඩියක් නෙමෙයි, ඉදිරියේ තියෙන භෞතික රූපයක් නෙමෙයි, ඊට එකතු වෙච්ච ආලෝකයක් නෙමෙයි. මේ හේතු නැතුව ප්‍රතිබිම්බයක් හටගන්නෙත් නෑ. මේ හේතු ටික නැතුව ප්‍රතිබිම්බයක් කවදාවත් ලැබෙන්නේ නෑ. ප්‍රතිබිම්බයක් ලැබුණෙම මේ හේතු ඇති තැනමයි. ඉතින් දැන් අපට ප්‍රතිබිම්බය එකාතකට අරගෙන අනිත් හේතු ටික එකාතකට ගන්න බෑ. වෙන් කරන්න බෑනේ. ප්‍රතිබිම්බය ගලවලා ගන්න බෑ, වෙන් කරලා ගන්න බෑ. හේතු හා බැඳිලාම තියෙනවා. ධම්මදින්නා මෙහෙණින් වහන්සේ කරන විසාකා උපසම්පතුමත් එක්ක කරන සාකච්ඡාව ටිකක් කියවලා බලන්න වටිනවා මේ පිළිබඳව. ස්කන්ධත් උපාදානස්කන්ධත් වෙන්වෙන් කොට දැක්වේ හැකිද කියලා අහන ප්‍රශ්නෙට ඇය දෙන උත්තරේ. ඒ නිසා දැන් අපිට ප්‍රතිබිම්බය වෙන් කරන්න බෑ හේතුව. හැබැයි අපි දන්නවා ප්‍රතිබිම්බය හේතුවට අයිතිත් නෑ කියන එක, සැකයකුත් නෑ. ප්‍රතිබිම්බය හටගන්න නම් හේතු ටික සකස් වෙන්නටම ඕන. හේතු ඇති තැනමයි ප්‍රතිබිම්බයක් හටගෙන ඇති. ඇසීම, දැකීම, දැනීම, දැනගැනීම මෙබඳු ධර්මතාවයන්ද මේහා සමාන කොට බලන්න වෙනවා. දැකීම යනු ඇහැද? දැකීම රූපයද? දැකීම චක්කු විඤ්ඤාණයද? ඇසීම යනු කනද? ඇසීම කියන්නේ ශබ්දයද? ඇසීම කියන්නේ සෝත විඤ්ඤාණයද? සුවඳ දැනීම කියන්නේ නාසයේද ගන්ධයේද ගහන විඤ්ඤාණයද? රසය දැනීම දිවද රසයද ජීවහා විඤ්ඤාණයද? පහස දැනීම, දැනීම කියලා කියන්නේ කයද? කයට ගැටෙන පහසද? කය විඤ්ඤාණයද? දැන ගැනීම කියන්නේ සිතද, සිතුවිලිද, මනෝ විඤ්ඤාණයද? විමසා බලන්න වටිනවා. දැන් අපි ගත්තොත් ඇසීම අපට ලබන්න පුළුවන්ද කන නැත්තම්? බෑ. කනට ශබ්දයක් නොගැටුණොත් ඇසීමක් තියෙනවද? කනට ශබ්දය ගැටුණත් සෝත විඥානය පහළ නොවුණොත් ඇසීමක් වෙයිද? දැන් අපි මෙහෙම හිතමු, අපි දැන් ගැඹුරු කල්පනාවක මනෝ ලෝකයක බොහොම ගැඹුරින් ජීවත් වෙන වෙලාවක, බර කල්පනාවක ඉන්න වෙලාවක, දැන් ඇහත් ඇරලා කනක් තියෙන හොඳට, හැබැයි සිත හොඳට මනෝමය අරමුණක් අරගෙන සිහි කරන වෙලාව. දැන් කෙනෙක් හෝ පිරිසක් අපිට කතා කරගෙන ළඟටම ඇවිල්ලා ඇහැට පෙනුනෙත් නෑ. එන ශබ්දය කතා කරන හඬ කනට ඇහුනෙත් නෑ. දැන් ඇහත් තිබුණා, කනත් තිබුණා. එඟට අත තියලා කතා කරනකුත් දැනුනේ නෑ. මේ අපි හැමෝටම තියෙන අත්දැකීම මේවා. ඇයි? දැන් එයා ආපු ශබ්දය කනට ගැටුනේ නැද්ද? ගැටුණා. ඒ රූපය ඇහැට වැදුනේ නැද්ද? වැටුණා. එහෙනම් ඇයි දැක්කේ නැත්තේ? ඇයි ඇහුන්නේ නැත්තේ? විඥාණය පහළ වුණේ නැහැ. මනෝමය අරමුණක බැසගෙන හිටිය නිසා. එහෙනම් දැන් අපට පේනවා, දැකින්න, දකින්න නම්, අහන්න නම් මේ හේතු තුනම ඕන. මේ හේතු තුන නැතුව මේ දැකීම ඇසීම ආදී දේ ලැබෙන්නම විදිහක් නැහැ. එහෙනම් එහැ ඇති කල්හි, රූපේ ඇති කල්හි, චක්කු විඥානයේ ඇති කල්හි දැකීම. එතකොට දැකීම කියලා කියන්නේ, දැන් අනිත් පැත්තට බලන්න ඕන. දැකීම ඇහැ කියලා කිව්වොත් රූප නැතුවත්, චක්කු විඥානයේ නැතුවත් දකින්න පුළුවන් වෙන්න ඕන. දැන් අපි දැනගත්ත එහෙම බෑ කියලා. දැකීම කියන්නේ රූපය කියලා කිව්වොත් චක්කු විඥානයේ නැතුවත් දකින්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා චක්කු විඤ්ඤා දැකීම රූපයයි කියලා කියන්නත් බෑ. දැකීම චක්කු විඤ්ඤාණයයි කියලා කියන්නත් බෑ. චක්කු විඤ්ඤාණයක් උපදින්නේ නෑ ඇහත් රූපයක් නැත්තම්. එහෙනම් දැකීම කියලා කියන්නේ මේ හේතු තුනක් නෙමෙයි. හැබැයි හේතු තුනෙන් තොර වූ බවකුත් නෙමෙයි. මේ හේතු ඇතිකල්හිම පහළ වෙන ධර්මතාවයක්. පහළ වෙන ධර්මතාවයක්. එතකොට දැන් ඔන්න අපිට බොහොම වටිනා හරවත් ධර්මයක් මතුවේගෙන එනවා. අපි දක්ෂද දන්නේ නැහැ, මේ ටික විස්තර කරගන්න බලමු අපේ නුවණේ තරමේ. ඇසත් රූපයත් චක්කු විඥානයත් ඇති කල්හි, ඒ කියන්නේ අර ස්කන්ධ ටික ඇති කල්හි දැකීම. කණ්ණාඩියත් රූපයත් ආලෝකයත් ඇති කල්හි ප්‍රතිබිම්බය. දැන් බලන්න ආලෝකය, කණ්ණාඩිය, කණ්ණාඩිය ඉදිරියේ තියෙන කුමන හෝ රූපය හා ප්‍රතිබිම්බය, මේවා එකක්වත්ම ලෝභ සහගතව හෝ දේශ සහගත බවක්, මෝහ සහගත බවක්, අලෝභ අදේශ අමෝහ බවක්, කර්ම ක්ලේශ බවක් එකකවත් තියෙනවද? ආලෝකයේ කර්ම සහිතද? කෙලෙස් සහිතද? කණ්ණාඩිය කර්ම සහිතද? කෙලෙස් සහිතද? නෑ. කණ්ණාඩිය ඉදිරියේ තියෙන කුමන හෝ රූපය, ඒ භෞතික රූපය කර්ම සහිතද? කෙලෙස් සහිතද? නෑ. ප්‍රතිබිම්බය කර්ම සහිතද? කෙලෙස් සහිතද? නෑ. එහෙනම් හේතුවත් ඵලයක් දෙකම කර්ම ක්ලේශ නෑ. හේතු නෙමෙයි. ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහත් එතන නෑ. අලෝභ ද්වේෂ මෝහත් එතන නෑ. එහෙනම් එහේ රූපය, චක්කු විඥාණය ඒ හේතු ඇති කල්හි දැකීම මේ කියන ධර්මතාවයන් කර්ම ක්ලේශ මේ අවස්ථාවේ තියෙනවද? මේ හැත් රූපයත් චක්කු විඥාණයත් නිසා දැකීමක් වෙනවා කියන කාරණාවේ කෙලෙස් තියෙනවද? කර්ම තියෙනවද? මොකද කියන්නේ? තියෙනවද නැද්ද? නෑ. නැහැ කියන්නේ ඇයි? හේතුවක් තියෙන්නේ නැහැ මොකක්ද? මොන පදනමක පිහිටලාද නැහැ කියලා කියන්නේ? අර කණ්ණාඩිය ගැන කියපු නිසා, දෙයකට සමාන කරපු නිසාද? ඔව් ඇත්ත, උත්තරේ හරි. අපි දැනගෙන ඉන්න ඕනේ මේ උත්තරේ ඇයි මෙහෙම දුන්නේ කියලා. ඇහත් රූපයත් චක්කු විඥානයත් ඒ හේතු ඇති කල්හි දැකීම මේ සියල්ල කර්ම ක්ලේශ නෙමෙයි. කර්ම ක්ලේශ මේකේ තියෙනවා නම් රහතන් වහන්සේට කර්ම කෙලෙස් තියෙන්න ඕනනේ. කර්මයක් කර්මක්ෂය කරලා කෙලෙස් ක්ෂය කරලා කියලා කියන්න බැරුව යනවා නේද? එහෙනම් මෙන්න මේ අවස්ථාව මොකක්ද අපි කියන්නේ? මොකද්ද මේකට කියන්නේ? මේකට කියන්නේ විපාක ස්කන්ධෝ. හරි, එහෙම කිව්වත් කමක් නැහැ. විපාකමය අවස්ථාව. පෙර හේතු නිසා, පෙර කර්මය නිසා හටගත්ත විපාකයක්. මේ ස්කන්ධ ටික විපාකයක්. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා මතන තියෙන්නේ. අවිද්‍යාපත්‍ය සංඛාරා පෙර අවිද්‍යා සංඛාරයෙන් රැස්කල නිසා දැන් විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. මේ කියන්නේ ස්කන්ධ පහ. දැන් රහතන් වහන්සේ ඔය ටිකෙන් මිදිලාද? මේ රහතන් වහන්සේත් දැන් ලෝකෙ හැමෝම කතා කරන්නේ දුක කියලා. ඔය ටිකනේ රහතන් වහන්සේ දුකින් මිදිලාද? එතකොට දැන් රහතන් වහන්සේ දුකින් මිදිලත් ඉන්නවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන දුක කියපු හැම එකක්ම දුක්ඛ ආර්ය සත්‍ය නොවන බව. දුක කියලා යමක් නැත්නම් ඒ සියල්ලම දුක්ඛ ආර්ය සත්‍ය නම් රහතන් වහන්සේට දුකෙන් මිදිලා ඉන්න බෑ. රහත් වෙනකොටම පිරුණම් පාන්න වෙනවා. දුකෙන් මිදෙච්ච රහතන් වහන්සේලා වැඩ ඉන්නවනේ. එහෙනම් මෙන්න මේ අවස්ථාව කර්ම ක්ලේශ නෙමෙයි. මේ අවස්ථාවට කියන්නේ විපාකමය අවස්ථාව. දැන් ඔන්න අපිට අපි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන කතා කළාට අපි හුඟක් දෙනකොට මට මේ ඊයේ පෙරේද රාත්‍රියේ මේක මතක් වුණා. කම්මස්ස කතා ඥානෙවත් නැහෙනේ කියලා. දැන් අපි හුඟක් දෙනෙක් මොනවා හරි වෙච්ච ගමන් කියන්නේ මොකද? ඔය සුනාමිය ගැන කතා කරනකොටයි මේක මට තේරුණේ. හැමෝම කතා කරන කර්මය. මේ කර්මය තමයි ආවේ. ඇත්තටම දැන් අපිට එන්නේ කර්මයේද විපාකයේද එන්නේ? නුත් අපි විපාකයට කියන්නේ කර්මය කියලා. එහෙම කියනව නේද? එහෙම නේද කියන්නේ? ඒ කියන්නේ අපි කර්මය හා විපාකය ගැන දැනුවමදි කියනවා. අපිට යමක් විපාක දෙන්නකොට ඒකට විපාකය නෙමෙයි කියන්නේ අපි. කර්මය. කර්මය. ඒකට කර්මය නෙමෙයි කියන්න ඕන විපාකය. පෙර කල නිසා මෙහෙම වුණා. කර්මය අපි දකින්න ඕන දැන් නෙමෙයි. පෙර අවිද්‍යාවෙන් රැස් කළ නිසා දැන් එහෙම විපාකයක් ආවා. එතකොට මෙන්න මේ විපාක අවස්ථාව කවුරු හරි කර්ම ක්ලේශ අවස්ථාවක් හැටියට දැකලා, දුක් වූ අවස්ථාවක් හැටියට දැකලා ඒකෙන් මිදෙන්න උත්සාහවත් වුණොත් ඒක වෙන්නේ නෑ කවදාවත්. ඒ දුකෙන් මිදිලා මේ ලෝකේ කවදාවත් කාටවත් වැඩ ඉන්න බෑ. ඒ නිසා මිදෙන දුකකුත් තියෙනවා, මිදෙන්න පුළුවන් දුකකුත් තියෙනවා. එහෙමනම් දැන් අපට පැහැදිලි, කණ්ණාඩියේවත් ආලෝකයේවත් කණ්ණාඩිය ඉදිරියට ආපු රූපේවත් ඒ නිසා හටගත් ප්‍රතිබිම්බය කියන අවස්ථාවේවත් කර්මයක් ක්ලේශයක් නම් කොහොමටවත්ම කුසලයක් අකුසලයක් ඒකේ නැහැ. දැන් හොඳයි, කුසලයක් අසලයක් කර්මයක් ක්ලේශයක් හටගන්නවා නම් කොහොමද හටගන්නේ? කොතනද හටගන්නේ? කොහොමද හටගන්නේ? ස්පර්ශයෙන්. කුමන ස්පර්ශයෙන්ද බලන්න. දැන් කණ්ණාඩිය දිහා, කණ්ණාඩියේ පෙනෙන ප්‍රතිබිම්බය රූපයයි, මේ පේන්නේ රූපයයි, මේ පේන්නේ මමයි, මේ පේන්නේ මගේමයි, මේ පේන්නේ මාවමයි. මේ දැනුමට එනකොට මේ එතන නේද කර්ම ක්ලේශ කියන අවස්ථාවලට එන්නේ? ප්‍රතිබිම්බය රූපයයි කියලා හිතාගෙන ඔන්න එතකොට වැරදි දැක්ම. පෙනෙන්නේ ප්‍රතිබිම්බේ, ප්‍රතිබිම්බය රූපයයි කියලා හිතුවා. වැරදි දැක්මක් ඇති කරගත්තා. මිච්ඡා දිට්ඨි. ඊළඟට ඒ දෘෂ්ටියට සාපේක්ෂකව මිච්ඡා සංකල්ප. මිච්ඡා සංකල්ප. මිත්‍යා සංකල්පය පහළ වෙනවා. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප වෙන්න පුළුවන්. අපි කලින් මතක් කරලා දීලා තියෙන මේවා ප්‍රතිබිම්බයේ දිහා බලාගෙන මේ මගේ මූණ ලස්සනයි, ඇඟ ලස්සනයි, කොණ්ඩෙ ලස්සනයි, ඇස් ලස්සනයි, හම ලස්සනයි, දත් ලස්සනයි කියලා කෙනෙකුට සුරූපී බවට බලන්න පුළුවන්. දැන් ඔන්න හිතනවා, චේතනා මේ මානසිකාර්මය අවස්ථාව. දැන් ඔන්න අපිට සතර සතිපට්ඨානයේ තියෙනවා රූපය ආහාර සමුදේ. රූපේ ආහාර සමුදේ. වේදනාව, වේදනානුපස්සනාව, ස්පර්ශ සමුදේ. විඥානයේ චිත්තානුපස්සනාව, නාම රූප ප්‍රත්‍යය. ධම්මානුපස්සනාව වෙන්නේ මොකින්ද? මනසිකාර සමුදේ. ධම්මානුපස්සනාවට ඇවිල්ලා තියෙනවා කාමච්ඡන්දාදී නීවරණ ටිකක් ධම්මානුපස්සනාවට සතිපට්ඨාන සූත්‍රයේදී දක්වලා තියෙන්නේ. ඊළඟට ධර්මය, බෝධිපාක්ෂික ධර්ම ටික ඔක්කොම ධම්මානුපස්සනාවට එතන. අන්න එතකොට මේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන හිතන්නේ යම් විදියකටද, මෙනෙහි කරන්නේ, සිහි කරන්නේ, මානසිකාර්යය පවත්වන්නේ යම් යම් විදියකටද, ඒක ප්‍රතිඵලය වෙනවා. එක්ක හොඳ පැත්ත, එක්ක නරක. එක්ක නීවරණ පැත්ත මේ දකින දේ දිහා බලන සිහි කරන ස්වභාවය අනුව කෙනෙකුට ඕනම් පුළුවන්කම තියෙනවා බෝධිපාක්ෂික ධර්ම සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩි දියුණු කරගන්න පහළ කරගෙන නිවනට එන්නත් පුළුවන්කම තියෙන මේ අරමුණ. ඒක අපි නිදර්ශනයක් ඇටියට පෙන්නලා දීලා තියෙනවා. මේ ලස්සනයි නුන ලස්සනයි කියලා. හැඟ ලස්සනයි දත්තික ලස්සනයි හැ ලස්සනයි කියලා බලන්න පුළුවන්. සුරූපී බවට බලන්න පුළුවන්. එවිට ලෝභ සාගත බව. කොණ්ඩේ දිලා හැම රැලි වැටිලා දත් හැලිලා එස් ගිලිලා දැන් විરૂපී වෙලා අවලස්සන වෙලානි වයස්ගත වෙලානි දිරලානි මම කියලා හිතනකොට එතන ඒ දෝමනස් සහගත බව ද්වේෂ සිතත් එක්ක දෙඳිලා තියෙනවා. එතකොට මේ අකුසල හේතු මේවට කියනවා අපුඤ්ඤාභි සංඛාර අකුසල පැත්ත. කෙනෙකුට හිතන්න පුළුවන් මේ කෙස් අසුබයි අසාරයි දුගඳයි පිළිකු මේ කබ කඳුළු මේ සොටු කෙල සෙම හම දත් මස නහර අසුබ අසාර දේ හැටියට ප්‍රතිබිම්බයේ දිහා බලාගෙන මෙනෙහි කරන්නත් පුළුවන්. එහෙ අනිත්‍යයි කියලා බලන්නත් පුළුවන්. කනනාසයේ දිව ශරීරයේ මන අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන්නත් පුළුවන්. දැන් මේවා අකුසල්ද? නෑ මේවා කුසල්. පුඤ්ඤාභි සංඛාර. දැන් පුඤ්ඤාභි සංඛාරයත් අපුඤ්ඤාභි සංඛාරයත් දෙකම කුමක් ප්‍රත්‍ය කරගෙන දැත්තේ? අවිජ්ජා පච්චය සංඛාර. අවිද්‍යාව. දැන් තේරුම් ගන්න අවිද්‍යාව මොකද්ද මෙතන තියෙන? කන්නාඩියේ පෙනෙන්නේ මොකද්ද? ප්‍රතිබිම්බ. දැන් මේ කුසලයත් අකුසලයත් දෙකම මේ අය උපදවාගත්තේ ප්‍රතිබිම්බේ රූපයයි කියලා හිතාගෙන නේද? මේ පේන්නේ රූපයයි කියලා වරදි විදිහට හිතාගෙන නේද? රූපේ ස්වરૂපී බවට විરૂපී බවට බැලුවෙත් ප්‍රතිබිම්බයයි හමු වෙලා තිබුණේ. රූපයයි කියලා වැරදි වැටහීමක් ලැබුවා. මේ පෙනෙන්නේ රූපයයි කියලාම හිතාගෙනයි. මේක අනිත්‍ය අසුභ බවට බැලුවෙත් මේ පෙනෙන්නේ රූපේමයි කියලා හිතාගෙන. නමුත් දැන් පෙනුනේ මේ දෙන්නටම රූපේද? හේතුව නෙමෙයි හම්බ වුනේ. හේතුව ඇතිතන හටගත්ත ඵලය. නමුත් ඵලය හේතුවක් හැටියටමයි දැක්කේ. එතකොට දැන් මේ කුසල කුසලයට හේතුව මොකද්ද? හරි දැකීමද වැරදි දැකීමද? වැරදි දැකීම. එහි ඇති මිත්‍යාව දුරු වුණොත් පෙනෙන්නේ මොකක්ද දකින්නේ මොකක්ද කියලා දැක ගන්න පුළුවන් වුණොත් ඔන්න අපිට පුළුවන්කම තියෙනවා දැන් ප්‍රතිබිම්බයේ දිහා බලාගෙන කාමච්ඡන්දය උපදින්නත් පුළුවන්. ලස්සනයි හොඳයි කියලා හිතෙන්නත් පුළුවන්. ව්‍යාපාදය ඇති වෙන්නත් පුළුවන්. දැන් ඔන්න දැන් ප්‍රතිබිම්බය දිහා බලාගෙන මේ කෙනෙක්ගේ මානසිකාර්ය නීවරණයන්ගේ හට ගැනීම පිණිස හේතු වෙලා තියෙනවා. තව කෙනෙක් බලනවා මේ නීවරණ දුරු වෙන විදිහට බලන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවා. කවුද? මේ කාමච්ඡන්ද ව්‍යාපාදයේ දුරු වෙන විදිහට බලන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කාමච්ඡන්ද ව්‍යාපාදාදිය දුරු කරන්නේ ආපහු කාම ලෝකයට නොඑන්නම. එක්කෙනෙක් කාමච්ඡන්ද ව්‍යාපාද දුරු කරනවා ආපහු කාම ලෝකයටම එන්න ඉඩ තියාගෙන. කවුද මේ දෙන්නා? කාමරාග ව්‍යාපාද දුරු වෙනවා රහත අනාගාමී උතුමන්ටත්, උන්වහන්සේලා කාමරාග ව්‍යාපාදයේ දුරු කරන්නේ නැවත ආපහු උපදින්න හේතු ඉතුරු කරගෙන නෙමෙයි. එනිසා උන්වහන්සේලා න අගාමි නැවත නොයන ගමනක් යන්නේ. නැවත කවදාවත්ම කාම ලෝකයට එන්නේ නැහැ, නොයන ගමනක් යනවා. අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට පංච සුද්ධාවාසයට යනවා. එහි රහත් වෙලා සිරුණම් පාන. න අගාමි නැවත නොයන. තවත් කෙනෙක් ධ්‍යාන ලබනවා. රූපී අරූපී ධ්‍යාන ලබනවා. හැබැයි ඒ ධ්‍යාන ලැබපු අය බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා ආපහු මෙහි එන අයත් ඉන්නවා. මෙහෙදිම ඒ ධ්‍යාන පිරිහවාගෙන ආපහු ප්‍රകൃති ස්වභාවයට පත් වෙන අයත් ඉන්නවා. දේවදත්ත හාමුදුරුවෝ ධ්‍යාන ලැබලා හිටියා නේද? දේවදත්ත හාමුදුරුවෝ ධ්‍යාන ලැබලා හිටියා. ඒවා සම්මා සමාධියද? නෑ නේද? අපට අර කියවෙන අනුරාධපුරේ රුවන්වැලිසෑයි තමන්ගේ ගුරු හාමුදුරුවන්ට මල් පූජා කරන්න ඕන වෙච්ච වෙලාවේ සෞතිතාවෙන් පරසතු මල් ගෙනල්ලා දුන්න පෙරහංකදී.